ප්‍රශ්නාංක 8 ගරු දේවානන්ද සුරවීර මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු වෙනදා මාතෘමාගේ ඇසීමට
ප්‍රශ්නේ මම එතුමාට යොමු කරනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පිළිතුර අයන්න රෝමිලක්කන් 1 නොමැත අයන්න රෝමිලක්කන් 2 ඔව් ඊට පස්සේ එම මද්ද ඒක සම්බන්ධයෙන් ඊට පස්සේ 3 තියෙනවා ගරු කතානායකතුමනි 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනතේ දෙවන වගන්තිය අනුව අන්තරාය කර ඖෂධ පාලක මණ්ඩලයේ නිර්දේශ මත යම් ස්ථානයක් ගොඩනැගිල්ලක් වූ ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් හා රකබලා ගැනීමට හා පුනරුත්ථාපනය සඳහා වූ මධ්‍යස්ථාන වශයෙන් නම් කිරීමට අමාත්‍යවරයාට බලය පැවරී තිබේ දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති පල්ලේකැලේ වැටරැක තල්දෙන වීරවිල අනුරාධපුර පල්ලන්සේන කන්දවත්ත මීතිරිගල යන ස්ථාන 8ක නමෝදිෂ්ඨ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැසට් කර ඇත ඊට පස්සේ ඒ වගේම එම ක්‍රමවේදය කවරේද කියලා අහන ගරු කතානායකතුමනි 2007 අංක 57 දරන ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපන පිළිබඳ පනතේ 9ක වගන්තියේ නෛතික ප්‍රතිපාදන වලට අනුව අන්තරායදායක ඖෂධ වලට ඇබ්බැහි වීම සම්බන්ධව ප්‍රතිකාර ලැබීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන තැනැත්තෙකුට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කළ හැකිය. බාලවයස්කාර දරුවන් බාලවයස්කරුවන් පුනරුත්ථාපනය හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේදී දෙමාපියන් හෝ බාරකරු විසින් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුය. මේ සම්බන්ධව සෑම ප්‍රාදේශීය මේ අහන්නේ ගරු කතානායකතුමනි ක්‍රමවේදය ගැන මේ සම්බන්ධව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංවර්ධන නිලධාරියෙකු ස්ථානගතව ඇති අතර ඔව් හා සම්බන්ධ වී පුනරුත්ථාපනයට යොමු විය හැකිය. ඒ වගේම ගරු කතානායකතුමනි පනතේ 10.1.2.3.4 වගන්ති එහි නෛතික ප්‍රතිපාදන අනුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට අනිවාර්යෙන් ඇතුළත් කිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පහත පරිදි දක්වලා තියෙනවා. යම් තැනැත්තෙක් අන්තරායදායක ඖෂධ පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන්නෙකු බව හා ඒට ඇබ්බැහි වූ බව පොලිස් ස්ථානයේ ස්ථානභාර නිලධාරියෙකුට තොරතුරු ලැබුණ අවස්ථාවක රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලවා ඒ තැනැත්තා පරීක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබේ. රජයේ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව අනුව ඔහු විසින් පරීක්ෂා කරනු ලැබූ තැනැත්තා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තෙක් නම් පොලිස් ස්ථානයේ ස්ථානභාර නිලධාරියා විසින් එම තැනැත්තා මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කර ඔහුගේ නියෝගය අනුව අදාළ ස්ථානයට ඇතුළත් කළ හැකිය. ඊළඟට අවසාන ලෙස 2022 අංක 41 දරන විෂාබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ සංශෝධන පනතේ 86 සහ 87 වගන්ති මගින්ද පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන දක්වා ඇති අතර ඇබ්බැහි වීමේ ප්‍රමාණය සැලකිල්ලටගෙන තීරණය කරන යම් කාල සීමාවකට අධිකරණයේ විසින් ඒ තැනැත්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට බාර දිය හැකිය. ඒ වගේම ගරු කතානායකර රෝමිලක්කන් 4 මද්‍රව්‍ය භාවිත 4 පිළිතුර මද්‍රව්‍ය භාවිතයට යොමු ළමයින් පුනරුත්ථාපනය සඳහා වූ මධ්‍යස්ථාන 3ක් තියෙනවා ළමුන් සඳහා ගරු කතානායකතුමනි. එම මධ්‍යස්ථාන අන්තරායක ඖෂධ ජාතික මණ්ඩල පනතේ ක්‍රියාත්මක වන පරිදි 1 මධ්‍යම පළාත් නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හන්දෙස්ස මහනුවර පුනරුත්ථාපනයේ යොමු කළ හැකි ප්‍රමා සංඛ්‍යාව තියෙනවා 25යි කියලා වර්තමානයේ ෆුල් වෙලා තියෙන 25ම ඉන්නවා ගරු කතානායකතුමනි. ඊට පස්සේ බස්නාහිර පළාත් කාන්තා නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තලංගම ඒකේ ඉන්න පුළුවන් 25යි මේකේ සඳහන් වෙන්නේ 3 දෙනයි ඉන්නේ කියලා. ඊට පස්සේ නමෝදිෂ්ඨ මධ්‍යස්ථානයක් වන වටරැක බන්ධනාගාරය ප්‍රතිකාර සංඛ්‍යාව 1499යි. අර මං කලින් කිව්වේ ගරු කතානායකතුමනි නමෝදිෂ්ඨ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ස්වභාවයයි ඒකේ ප්‍රතිකාර මධ්‍යස්ථාන පල්ලිකැලේ වටරැක තල්දෙන වීරවිල අනුරාධපුර පල්ලන්නේන කන්දවත්ත මීතිරිගල යන ස්ථාන 8ක මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන තියෙනවා ගරු කතානායකතුමනි. ඊට පස්සේ රෝම ඉලක්කම් 5 අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ යටතේ වන මධ්‍යම පළාත් නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන හන්දෙස්ස මහනුවර මෙහි වයස අවුරුදු 21කට අඩු විශේෂයෙන් ගරු කථානායකතුමනි අපි බාල වයස්කරුවන් දරුවන් වෙනුවෙන් තමයි මේ මහනුවර මධ්‍යස්ථානය පවත්වගෙන යන්නේ වයස අවුරුදු 21කට අඩු පිරිමි දරුවන් පුනරුත්ථාපනය කරන්න. ඒ වගේම බස්නාහිර පළාත් නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තලංගම මේ කිට්ටුව තියෙන්නේ ඒක වයස අවුරුදු 21කට අඩු ගැහැණු දරුවන් සඳහා පමණක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම නමෝදිෂ්ඨ මධ්‍යස්ථානයක් කරන වටරැක බන්ධනාගාරයේ වටරැකේ තියෙනවා 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් ප්‍රතිකාර පුනරුත්ථාපනය පිළිබඳ පනත යටතේ ස්ථාපිත කර ඇති නමෝදිෂ්ඨ ප්‍රතිකාර මධ්‍යස්ථාන අතුරින් ළමුන් සඳහා වටරැක බන්ධනාගාරයේ පමණක් ක්‍රියාත්මක වන අතර එයි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ ළමුන් පමණක් නොව සෙසු වැරදි සඳහා යොමු කළ ළමුන්ද මේකේ ප්‍රතිකාර ලබනව ගරු කථානායකතුමනි. ඊට පස්සේ 6 පිළිතුර ඔවු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අවස්ථාව ලැබෙන තුරු පරිවාස භාරයේ රඳවා තබා ගැනීම සිදු කරනවා පරිවාස නිලධාරින් මගින් ගරු කථානායකතුමනි. ඒ වගේම අවසන් 1-7 පුනරුත්ථාපන කටයුතු සඳහා යම්කිසි නිශ්චිත කාල සීමාවකට යටත්ව යොමු කරනු ලබන අතර එම කාර්ය අවසන් වනතුරු වෙනත් පිරිසක් යොමු කිරීමට හැකියාවක් නොමැති බැවින් කෙටි කාලීන විසඳුමක් ලෙස පවතින මධ්‍යස්ථානවල ඇති ඉඩකඩ පුළුල් කිරීමද දීර්ඝ කාලීන විසඳුමක් ලෙස නව මධ්‍යස්ථාන ගොඩනැගීමද හඳුනාගෙන තියෙනවා. ඒ වගේම අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලයේ යටතේ වන මධ්‍යම පළාත් නිවාරණ මධ්‍යස්ථානයේ ධාරිතාව 3 ගුණයකින් පුළුල් කිරීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් පවතින අතර ඒ ඉදිකිරීම කටයුතු අවසන් වසරේ පවතී. මීට අමතරව ළමුන් සඳහා මධ්‍යස්ථාන කීපයක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නු ලැබේ. ඒ වගේම වයස අවුරුදු 21කට අඩු ගැහැණු දරුවන් සඳහා තලංගම ප්‍රතිකාර මධ්‍යස්ථානය පූර්ණ වශයෙන් කාන්තා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරලා තියෙනවා ගරු කථානායකතුමනි. ආයන්න පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍යමත්වමකින් යොමු කරන පළවෙනි ප්‍රශ්නේ එකක් සඳහන් කරන්න ඕන. මේ කොළඹ දෙහිවල සුමන විද්‍යාලයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිළිබඳව ඔබතුමාගේ පිළිතුර ඇතුළේ සඳහන් කරලා තිබුණෙත් නැහැ. කොහොම වුණත් මගේ පළවෙනි ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය දැනට අධිකරණය හරහා සිදු කරනු ලබන මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ එකක් බවට පත් වෙලා තියෙන එක අපි කවුරුත් දන්නා කාරණාවක්. මේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඔබතුමන්ලා විදිහට අරගෙන තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධව මම දැනගන්න කැමැති.
ගරු නියෝජ්‍ය මාත
ගරු කථානායකතුමනි, මෙම පුනරුත්ථාපන ක්‍රියාවලිය සංකීර්ණයයි කියලා මම හිතන්නේ මන්ත්‍රීතුමා අහන්නේ ගරු අධිකරණයන් හරහා පුනරුත්ථාපනයට යොමු කිරීම. ගරු කථානායකතුමනි, මේ අංශ දෙකක් තියෙනවා. ස්වේච්ඡා පුනරුත්ථාපනයයි අනිවාර්ය පුනරුත්ථාපනය ගරු අධිකරණයන් හරහා යන්නේ. එතකොට වෛද්‍ය වාර්තා අරගෙන ඊට අදාළ මැදිහත් වීමක් කරන්න ඕනේ. හැබැයි පොලිස් ස්ථාන වලින් අපිට කියනවා ගරු කථානායකතුමනි, මේක සංකීර්ණ ක්‍රියාවලියක්, අත්‍යවශ්‍ය කෙනෙක්ව පුනරුත්ථාපනයට යවා ගන්න බෑ කියලා. ඒක නිසා තමයි ගරු අධිකරණ අමාත්‍යතුමාගේ අවධානය යොමු කළා ඒ පුනරුත්ථාපන ක්‍රියාවලියට අදාළව මේ නීති සංශෝධනය කරලා නොබෝදාම පාර්ලිමේන්තුවට ඒවි. ඒ අනුව ඒ සංශෝධන කටයුත්තක් සිද්ධ වෙනවා මන්ත්‍රීතුමා. හැබැයි ස්වේච්ඡා පුනරුත්ථාපනය දැන් අන්තරායකර පාලක ඖෂධ මණ්ඩලය හරහා ස්වේච්ඡා පුනරුත්ථාපනය වේගෙන් ක්‍රියාත්මක වෙනවා. අපි ගරු කථානායකතුමනි, පහුගිය අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් විවෘත කරන්න කියලා අපි දිස්ත්‍රික්ක වලට දැනුම් දීලා තිනවා. ඒ අනුව අම්පාර මඩකලපුව, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළු දිස්ත්‍රික්ක කීපයක මේ වෙනකොට පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආරම්භ කරලා තිනවා. ඒවා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මැදිහත් වෙලා අධ්‍යාපන වැඩසටහන් වගේම මේ පුනරුත්ථාපන ක්‍රියාවලියට අදාළව සෑහෙන ශක්තිමත් වෙලා තිනවා. දැන් දිස්ත්‍රික්ක ඇතුලේ ක්‍රියාවලිය යනවා ගරු මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා,
දෙවෙනි ප්‍රශ්නේ ගරු නියෝජ්‍යමත්තුමනි, අපිට දැනෙනවා විශේෂයෙන්ම සමාජය ඇතුළ දැවන්ත කතිකාවක් තියෙනවා. සමහර පොලිස් නිලධාරීන් චේතනාන්විතවම, ඒ කියන්නේ පරිගැනීමේ චේතනාන්විතවම සමහ ඇත්තටම මද්රයි වලට ඇබ්බැහි නොවුවන් අත්තරංගුවට ඇරගෙන ඒ අයට මත්ද්‍රව්‍ය සම්බන්ධ කරලා විවිධ පන්නේ නඩු දාන ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම තමයි සමහර පුනරුත්ථාපන ක්‍රියාවලියට සම්බන්ධ පුජ්‍යලයන් පුනරුත්ථාපන වෙලා ආවට පසුත් මේ ක්‍රියාවලියම සිද්ධ වෙනවා. ඒ අදාළ ආයතනවල විමසීමක් කරන්නේ නැතිව. ඒ වගේම තමයි පොදුවේ ගත්තට පස්සේ ග්‍රාමීය මට්ටමේ මද්ද්‍රව්‍ය වෙදාහරින්නම් සම්බන්ධයෙන් ඇල්මරුණු ස්වභාවයක් තමයි අපට පොලිස් මට්ටමින් දැනෙමින් පවතින්නේ. මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කැමැති.
ගරු නියුජ මාතෘකා ගරු කතානායකතුමනි, ප්‍රශ්නයේ අවස්ථා දෙකක් තියෙනවා ගරු කතානායකතුමනි. මුලින්ම ගරු මන්ත්‍රීතුමා අහපු මේ පොලිස් නිලධාරීන් අදාළ කරලා අහපු ගැටලුව පොඩ්ඩක් ඕක සමාජයේ කතිකාව වෙන දෙයක්. සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දීලා තිනවා අමාත්‍යාංශයේ යටතේ මෙවැනි කටයුතු වල ආරංචි තිනවා. නමුත් අපි සොයලා බැලුවාම ගරු කතානායකතුමනි, ඒවල ලොකු සත්‍යතාවයක් නැහැ. එතකොට මොකද අපිට වෙලා තියෙන්නේ, අපි විශ්වාස නොකරන උදවිය බාලවයස්කාර දරු සමහර පවුල් ගරු කතානායකතුමනි මේ විෂ මද්‍රව්‍ය වලට ගොදුරු වෙලා. එතකොට අපි කරා එනවා ආරංචිය අන්න අහවලා මෙහෙම කරන කෙනෙක් නෙවෙයි, අහවලා මෙහෙම පුරුද්දක් තියෙන කෙනෙක් නෙවෙයි, ඔහු අත්අඩංගුවට අරගෙන මේ පොලිසිය තමයි මේ වැරද්ද කරලා තියෙන්නේ කියලා ගරු මන්ත්‍රීතුමා. නමුත් සොයා බැලීමේ කටයුත්තේදී වෙලා තියෙන්නේ ඇත්තටම ඔහු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූයක් එක්ක නැත්තම් ඇතම් උදවිය ජාවාරම් වලට තවුල් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ කාරණේ තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඒ පිළිතරේ පළවෙනි කොටසේ එක, ඒ වගේම තමයි ඇතැම් උදවියව වරදේ පටලවා ගැනීම සඳහා, ඇතැම් උදවියව අපහසුතාවයකට ලක් කිරීම සඳහා, විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ඇතුලේ වෙන්න පුළුවන්, වෙනත් මාධ්‍යයක් ඇතුලේ වෙන්න පුළුවන්, ඒ වරදට පටලවා ගැනීම සඳහා විවිධ බොරු අසත්‍ය ප්‍රචාර පතුරමින් ඉන්නවා. දැන් අපි මම විෂයභාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් විවිධ කතිකාවල් නිර්මාණය කරලා තිනවා. පහුගිය දවස්වල මම දැක්ක මේ හනුමා පිළිමයක් පිළිබඳව මමත් සම්බන්ධ වෙලා මේ යම්කිසි ජාවාරම් කරුවකට අත්උදව්ව දුන්නා කියලා. ගරු කතානායකතුමනි, අපි පංගු බේරුවක් නැහැ. අපි කෙලින්ම පොලිස්පතිවරයා වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත් ඒ පිළිබඳව දැනුම් දීමක් කරාට පස්සේ ඒ අදාළ නාලිකාවත් මං හිතන්නේ සම්බන්ධ වෙලා, ඒ වගේම අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා ඒ ජාවාරම් කරුව මීට දවස් දෙකකට කලින් අත්අඩංගුවට ගත්තා. මං කියන්නේ හොඳ දෙයක්. මං කියන්නේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම සමාජයේ ඇතුළේ කතිකාව වෙන සාධාරණ ප්‍රශ්නයක්. නමුත් පොලිසිය ලෙස ඊට දැඩි පියවර ආරම්භ තියෙනවා ගරු කතානායකතුමනි. ඒ සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 9, ගරු රුවන් මාපලගම මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු රාජකාරණායක මන්ත්‍රී, ඔබතුමාගේ පොයින්ට් එක.
සතුටුයි අද මේ විවාදයට හොඳ උත්තරයක් ඒ අහපු ප්‍රශ්නේ. මම බොහොම කැමතියි. හැබැයි මිනිත්තු 14ක් ගත්තා කතානායකතුමනි.
පළවෙනි ප්‍රශ්නේ විනාඩි 19ක් කරන් තියෙන මේ බලපත්‍ර ප්‍රශ්නය.
ඒක නෙමෙයි, මම කැමතියි ඔබතුමා ඔය ගන්න සාවරේ. හැබැයි ඒක කරුණාකරලා විපක්ෂයටත් ලබලා දෙන්න. දැන් ඊයේ කතා කරා බිස්නස් කරන
ගරු මන්ත්‍රීතුමාගේ පොයින්ට් එකක් නේ ගරු මන්ත්‍රීතුමා. ඔව්. ගරු රුවන් මාපලගම මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි. රුවන් මාපලගම ගරු මන්ත්‍රීතුමා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. ප්‍රශ්න අංක 1, ශ්‍රී ලංකාවේ පළාත් සභා 9 සභාපති ධුරදරණ මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද එක් පළාත් සභා වනුව වෙන්වෙන් වශයෙන් කවරේද? පිළිතුර අපි දාලා තියෙනවා ඇමුණුමක් විදියට. උතුරු පළාත මාසික වැටුප්පා ජීවන වියදම් දීමනාව තියෙනවා 63,500යි. නිලරත 1යි. ලබා දෙන ඉන්ධන ඩීසල් ලීටර් 200යි. දුරකථන බිල්පත් ප්‍රතිපූර්ණය 10,000යි. රියදුරු 1යි. වයම් පළාත වැටුප 63,500යි. නිල නිවාසයක් දීලා තිබෙනවා. වැටුපෙන් 12.5% කපා ගන්නවා. නිල රත් ගන්න 1යි. ඩීසල් ලීටර් 400යි. දුරකථන බිල්පත් සඳහා රුපියල් 10,000යි. පෞද්ගල ලේකම් 1යි. කළමනාකාර සහකාර 2යි. කාර්යාල කාර්ය සහායක 1යි. රියදුරු 2යි. ඌව පළාත් තිබෙනවා 63,500යි වැටුප, නිල රත 1යි, ඩීසල් ලීටර 400යි, දුරකථන බිල්පත් 10,000යි, පෞද්ගලික ලේකම් 1යි, කළමනාකාර සහකාර 2යි, කාර්යාල කාර්ය සහායක 1යි, රියදුරු 2යි. මධ්‍යම පළාත වැටුප 63,500යි, නිල රත ගණන 1යි, ඩීසල් ලීටර 400යි, දුරකථන බිල්පත් ප්‍රතිපූරණ රුපියල් 10,000යි, පෞද්ගලික ලේකම් 1යි, කළමනාකාර සහකාර 2යි, කාර්යාල කාර්ය සහායක 1යි, රියදුරු 2යි. දකුණු පළාත 63,500යි, නිල රත ගණන 1යි, ඩීසල් ලීටර 400යි, දුරකථන බිල්පත් ප්‍රතිපූරණ 7,500යි, පෞද්ගලික ලේකම් තනතුරු 1යි, කළමනාකාර සහකාර 2යි, කාර්යාල කාර්ය සහායක 1යි, රියදුරු 2යි. සබරගම පළාත 63,500යි, නිල රත ගණන 1යි, ඩීසල් ලීටර 400යි, දුරකථන බිල්පත් 10,000යි, පෞද්ගලික ලේකම් 1යි, කළමනාකාර සහකාර 2යි, කාර්යාල කාර්ය සහායක 1යි, රියදුරු 2යි. බස්නාහිර පළාත මාසික වැටුප 63,500යි, නිල රත 1යි, ඩීසල් පෙට්‍රල් ලීටර 400යි, දුරකථන බිල්පත් ප්‍රතිපූර්ණේ 10,000යි, පෞද්ගලික ලේකම් 1යි, කළමනාකාර සහකාර 2යි, කාර්යාල කාර්ය සහායක 1යි, රියදුරු 2යි. නැගින පළාත මාසික වැටුප 63,500යි, නිල නිවාස 1යි, නිල රත ගණන 1යි, පෙට්‍රල් ලීටර 400යි, දුරකථන බිල්පත් ප්‍රතිපූර්ණ 2,500යි, වෙනත් දීමනා තියෙනවා සංග්‍රහ දීමනා 2000යි, පෞද්ගලික ලේකම් 1යි, කළමනාකාර සහකාර 2යි, කාර්යාල කාර්ය සහායක 1යි, රියදුරු 2යි. උතුරු මැද පළාත සභාපතිතුමා මිය ගිහිලා තිබෙනවා 2019/5 දින, ඒක නිසා ඔහුට මේ කිසිවක් වෙන් වෙන්නේ නැහැ. ඊළඟට මන්ත්‍රීතුමා අසපු දෙවන ප්‍රශ්නය, ඒකේ පිළිතුර 1987 අංක 42 දරන පළාත් සභා පනතේ දෙක කොටසේ 7-2 ඈවගන්තියට අනුව පළාත් සභා විසුරුවා හරිනු ලබන කවර අවස්ථාවකද, එසේ විසුරුවා හරිනු ලැබීමෙන් පසු පැවැත්වෙන සභාවේ ප්‍රථම රැස්වීම වෙනතෙක් සභාපතිවරයා ඔහුගේ ධූරය හිස් නොකළ යුතු බව සඳහන් ඇති බැවින් සභාපති ධූරය අහෝසි නොවේ. රෝමන් 3 පිළිතුර නැත. ඒ යටතේ තියෙන 1987 අංක 42 දරන පළාත් සභා පනතේ දෙක කොටසේ 7-2 ඈවගන්තියට අනුව පළාත් සභා විසුරුවා හරිනු ලබන කවර අවස්ථාවකද, එසේ විසුරුවා හැරීමෙන් පසු පැවැත්වෙන සභාවේ ප්‍රථම රැස්වීම වෙනතෙක් පළාත් සභාවේ ගරු සභාපතිවරයා සිය ධූරය හිස් නොකර පවත්වාගෙන යා යුතු යන්න සඳහන් ඇත්තේ අඛණ්ඩතාවයේ තහවුරු කිරීමට වන බව නිරීක්ෂණ වන අතර 50 සංශෝධනයකින් මිස සභාපති තනතුර අහෝසි කළ නොහැක. ඊළඟ ප්‍රශ්නය පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ස්තුතියි නියෝජ්‍ය ඇමතිතුමනි. ඔබතුමාගේ පිළිතුර අනුව පැහැදිලි වෙනවා පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුවත් එහි සභාපති ධූරය අඛණ්ඩව අවිච්ඡින්නව පවත්වාගෙන යනවා කියලා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය නියෝජ්‍ය ඇමතිතුමනි, පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව එහි පළාත් සභාවේ සභාපතිතුමාට පැවරී තිබෙන කාර්යභාරය කුමක්ද?
ගරු නියෝජ්‍ය ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, කිසිදු කාර්යභාරයක් පැවරිලා නැහැ. මම පළාත් සභා නමේටම කතා කළ බැලුවා, විශේෂයෙන්ම උතුරු මැද පළාත් සභාව හැර අනිකුත් කිසිදු පළාත් සභාවක සභාපතිවරයා පළාත් සභාවේ කිසිදු කාර්යයකට සම්බන්ධ වෙලා නැහැ.
ගරු මන්ත්‍රීතුමා,
දෙවෙනි අතුරු ප්‍රශ්නය නියෝජ්‍ය ඇමතිතුමනි, පළාත් සභා අහෝසි වෙලා තියෙන මොහොතක පළාත් සභාවේ සභාපතිවරයාට නිශ්චිත කාර්යභාරයකුත් නොමැතියි ඔබතුමා සඳහන් කරන මොහොතක මහජන බදු මුදලින් විශාල ප්‍රමාණයක්, මගේ ප්‍රශ්න අංක 1 රෝම ඉලක්කම් 1 ට ඔබතුමාය පිළිතුරු ලබා දුන්නා, විශාල මුදලක් රජයේ ජනතාවගේ බදු මුදල් වැය කිරීමක් සිදු කරනවා, ඒ පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යාංශය මේ බදු මුදල් වියදම් කරමින් නිශ්චිත කාර්යභාරයක් රාජකාරියක් නොමැති පළාත් සභාවේ සභාපති ධූරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔබතුමාගේ අමාත්‍යාංශය ගන්න ක්‍රියාමාර්ග මොනවද?
ගරු නියෝජ්‍ය ඇමතිතුමා,
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම අපි මේකේ වාටාව තිබෙනවා සභාගත කරනවා. මේ වන විට එතුම අහපු කාල සීමාව තුළ මේ දක්වා රුපියල් කෝටි 33,29,00,000 ගෙවල තිබෙනවා සභාපතිවරයාට හා කාර්ය මණ්ඩලයට. එතකොට විශේෂම ගත්තොත් පළාත් 9 විතර ගත්තොත් දකුණු පළාත් සභාවේ කෝටි 4,91,00,000ක් ගෙවල තිබෙනවා, බස්නාහිර පළාතේ 4,69,00,000 ගෙවල තිබෙනවා 4,69,000,000 මධ්‍යම පළාතේ 4,04,00,000 ඌව පළාතේ 4,19,00,000 උතුරු පළාතේ 4,02,00,000 නැගිනර පළාතේ 5,64,00,000 වයම් පළාතේ 4,85,00,000 සබරගමු පළාතේ 4,73,00,000 විදියට මේ වැටුප් ගෙවලා තිබෙනවා සභාවල සභාපතිරට සහ කාර්ය මණ්ඩලයට. මේ වනිට ගත්තොත් එහෙම සභාපතිව නිල වාහන ඒ වගේම දුරකථන කාර්යාල නිවාස ඇතුළු කාර්ය මණ්ඩලය 6 දෙනෙක් ඉන්නවා. මුළු කාර්ය මණ්ඩලය පළාත් 8ේම 48 දෙනෙක් ඒ කාර්ය මණ්ඩලයේ කටයුතු කරමින් තිබෙනවා රියදුරන් ඇතුළු. ඒ වගේම රියදුරෙකුට පැය 100ක උපරිම අතිකාල දීමනාවක් ලැබෙනවා. සංයුත් දීමනාව දින 4කට උපරිම යටත්ව ලබා දෙමින් තිබෙනවා. ඒ නිසා විශාල මුදලක් මිලියන 332ක් වැය කරමින් තිබෙනවා පළාත් සභාවේ සභාපතිතුමා මේ කාර්ය මණ්ඩලයට. ඒ නිසා ඔබතුමා අහපු ප්‍රශ්නේදී විශේෂයෙන්ම 1947 අංක 42 දරන පළාත් සභා පනතේ දෙවනි කොටසේ 7-2 ඈවගන්ති රණුව මෙය වෙනස් කිරීමට නම් 50 සංශෝධනයකින් තමයි මේ තනතුර අහෝසි කරන්න වෙනස් කරන්න කම තිබෙන. ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන පවතින
ප්‍රශ්න අංක 10 ගරු සුජීව දිසානායක මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට
අසනා ගරු කතානායකතුමනි ප්‍රශ්නය.
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර අයන් එක ලියාපදිංචි ඇති රියදුරු පුහුණු පාසල් සංඛ්‍යාව 764යි. රාජ්‍ය මැදිහත් වීමෙන් කරන ප්‍රමාණය 23යි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කරන ප්‍රමාණය ලංකාවෙම 19යි. ආයන් එක කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ තිබෙන රාජ්‍ය අංශයේ ප්‍රමාණය 2යි. කොතුහර ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා 1ක් වෘත්තීය පුහුණු ආයතනයක් විදිහට. ඒ පස්සේ එතුමා අහනවා එම ආයතනය විසින් පසුගිය වසර 5 රුපය ඇති ආදායම් කොපමණද කියලා. මෙතන තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමා සම්පූර්ණ ආදායම සියලුම සමස්ත රියදුරු පාසල් වල මේ ශ්‍රී ලංකා ආයතනයෙන් පවත්වාගෙන යන මම එහෙම කියවන්නම්. ඒ යටතේ ගත්තම 2020 දී ආදායම මිලියන් 34යි, වියදම මිලියන් 69යි, අලාභය මිලියන් 35යි, 2021 දී ආදායම මිලියන් 35යි, වියදම මිලියන් 80යි, අලාභය මිලියන් 45යි, 2022 ආදායම මිලියන් 65යි, වියදම මිලියන් 82යි, අලාභය මිලියන් 16යි, 2023 ආදායම මිලියන් 81යි, වියදම මිලියන් 95යි, අලාභය මිලියන් 14යි, 2024 ආදායම මිලියන් 88යි, වියදම මිලියන් 94යි, අලාභය මිලියන් 5යි, 2025 ආදායම මිලියන් 118යි, වියදම මිලියන් 100යි, ලාභය මිලියන් 17යි, 2026 මැයි දක්වා ආදායම මිලියන් 59යි, වියදම මිලියන් 47යි, ලාභය මිලියන් 12යි. මේ අවුරුදු 2 ඇතුළතදී ලාභ ලබන්න පටන් අරන් තිබෙනවා. පසුගිය කාලේ පාඩු ලැබලා තිබෙනවා. පස්සේ එතුමාගේ අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මම පළවෙනි අතුරු ප්‍රශ්නය ඇටියට අමාත්‍යතුමෙන් අහනවා. විශේෂම බොදුහැර ප්‍රදේශයේ තියෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වගේ මෙහෙවනේ රියදුරු පාසල සහිත භූමිය අක්කර 15කට අධික භූමි ප්‍රමාණයක් තියෙන බිමක්. ඒ වගේම මේ පුහුණු ආයතනය තුළ දැනට ඉන්නේ උපදේශකයන් 4 දෙනයි. ඒ වගේ එකේ 3 දෙනෙක්ම අනියම් පදනම් මත සේවය කරන්නේ. එතකොට මම හිතන්නේ පසුගිය වසර 5ක කාලෙ ගත්තාන් පස්සේ අමාත්‍යතුමා ප්‍රකාශ කරපු ආකාරයට දැවැන්ත පාඩු ලැබපු ආයතනයක්. කියන්නේ මිලියන 100කට එහා දැවැන්ත පාඩුවක් ලැබලා තිබුණා. නමුත් මේ රජයේ පත් වුණාන් පස්සේ අවුරුදු 2කට ආසන්න කාලය තුළ ලාභ ලබන ආයතනයක් බවට ක්‍රමයෙන් පත් වෙලා එනවා. විශේෂම ගරු අමාත්‍යතුමාගෙන් අහනවා කතානායකතුමනි මේ ආයතනය තුළ තියෙන අඩුපාඩු සියල්ල මගහරවා ගත්තොත් තවත් ලාභ ලැබිය හැකි හොඳ ආයතනයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය හැටියට මේ වෙනකොට මොන යම් හෝ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද කියලා.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මේ පොතුහැර ආයතනය සම්බන්ධ වඩන් එහෙම විශේෂ සලස්පක් සකස් කර බව දන්වලා නැහැ. එය ක්‍රමානුකූලව ලාභ උපයමින් ඉදිරියට යන එක තමයි තිබෙන්නේ. නමුත් ප්‍රියදුරු පුහුණු පාසල් වල වර්ධනය වෙනුවෙන් අපි යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා ශ්‍රී ලංකා මේවා පමණක් නෙමෙයි, පෞද්ගලික අංශයේවත් යම්කිසි ප්‍රමිතියකට අනුව දියුණු කරන්න අපි සලස්පක් ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි අනිවාර්ය කරමින් තිබෙනවා තව මාස දෙකකදී පමණ, දැනටත් ඇත්තම අපි ක්‍රියාත්මක කළ තියෙන එක සිලබස් එක සකස් කරමින් තිබෙන්නේ, සෑම මගී ප්‍රවාහණයේ යෙදෙන සෑම රියදුරෙක්ම අර පබ්ලික් ඩ්‍රයිවිං ලයිසන් එක විශේෂ රියදුරු බලපත්‍රයක් ලබා ගන්න ඕන. ඒ රියදුරු බලපත්‍රය ලබා දිය හැක්කේ විශේෂ රියදුරු පුහුරු පාසල් වලට පමණයි. ඒ නිසා අපි එවැනි උත්සාහයක් දරමින් ඉන්නවා මේ සම්බන්ධව රියදුරු පුහුණු පාසල් පිළිබඳව.
ගරු මන්ත්‍රීතුමා.
දෙවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු කථානායකතුමනි, කුරුණෑ දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ තුන්වැනියට වැඩිම ජනගහනයක් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයේ සහ යවට නාගරික ලක්ෂණ පෙන්නුවත් එයින් එළියට යද්දි විශේෂයෙන්ම ග්‍රාමීය ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කයක්. විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනය කර ගැනීම සම්බන්ධයෙන් රියදුරන්ගේ අඩුපාඩුවක් තියෙනවා. පොද අපේ දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන ආයතන දෙකක් තියෙන, ඒකේ මම හිතන්නේ විශාල රියදුරු ප්‍රමාණයක් එළියට එනවා. විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කලම් අපි ගත්තන් පස්සේ ප්‍රාදේශීය කළමනාකරුතුමාගේ ඔහුගෙන් ඇහුවෙන් පස්සෙ ඔහු ඉල්ලීමක් කරනවා, දැනට ලංගම බස් රථ ධාවනය කර ගැනීමේ හැකියාව තියෙනවා, නමුත් රියදුරන්ගේ අඩුපාඩුවක් තියෙනවා. එතකොට අමාත්‍යතුමාගෙන් අහනවා, ඔවුන්ගේ ඉල්ලීම තියෙන්නේ කොන්ත්‍රාත් පදනම් මත බස් රථ ධාවනය කර ගැනීම සම්බන්ධයෙන් රියදුරන් සපයා ගැනීමේ හැකියාව ඔවුන්ට තියෙනවා කියලා කියන. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය හැටියට මොන යම් හෝ ප්‍රතිපාදනයක් තියෙනවද කියන එක.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මා නැවත නැවත කියලා තිබෙනවා ශ්‍රී ලංකා ආයතනය එදාම දාතුර පැවති දේශපාලන නායකත්වයේ විසින් කුඩුපට්ටම් කරන ලද ආයතනය. සේවකයන් 24,000ක් ඉන්නවා. ඒ 24,000න් වැඩි ප්‍රමාණයක් දේශපාලනයෙන් පුරවලා ඒකෙන් දැනුත් සෑහෙන ප්‍රමාණයක් සැලකිතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවම ගොඩනැගීමට වඩා වෙනත් දේවල් වල තමයි ඉන්නේ. උන් දේශපාලන හෙංචයියන් සමහර. දේශපාලන මැරයන් සමහරු ඉන්නවා මේ මැයි 9 වෙනිදා ගෝල්ෆේ සරගලේ නිරායුධ සාමකාමී සත්‍යාග්‍රහයට පහර දෙන්න ආපු පුද්ගලයන් පවා ඔය වැඩ කරනවා තමයි. ඒ නිසා ඒ ආයතනයේ රියදුරු කොන්දොස්තර ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. එකයි ඔවුනුත් සම් ප්‍රමාණයක් වැඩ කරන්නේ නැති අටාම අරාජික සමහර විට මුදල් ටිකට් පත් වලින් වංචා කරන එහෙම පිරිසක් ඉන්නේ. ඒ නිසා සේවක හිඟේ නෙමෙයි තිබෙන්නේ. ඉන්න සේවකයන් කාර්යක්ෂම වැඩ නොකිරීමත් අනවශ්‍ය ප්‍රමාණයක් සේවකයන් බඳවාගෙන තිබීමත් ඒ වගේම ඒගොල්ලන්ගේ හදන් තිබෙන සමහර ක්‍රියාමාර්ග. උදාහරණයක් විදිහට මම වෙලාව ගන්න අවශ්‍ය නැහැ. මීට කලින් තිබිච්ච දෙක තමයි ටිකට් වංචාවක් වුණාම ඒ පුද්ගලයාව ගෙදර තාවකාලිකව වැඩතහනම් කරලා පඩිගෙවනවා. එතකොට බස් එක ගෙනියන්නේ නැහැ. බස් එක නතර කරනවා, පුද්ගලයා පඩි සහිතව ගෙදර ඉන්නවා. ඒ නිසා අපි එක ළඟදී වෙනස් කරා. දැන් වලට වේතන දඩයක් ගහනවා. ඒ කියන්නේ වංචාවක් කරලා අහුනොත් පඩියෙන් යම්කිසි දඩයක් ගහනවා. හැබැයි රස්සාව කරන්න ඕන. ඔන්න ඕව නිසා තමයි ගරු මන්ත්‍රීතුමා රියදුරවරු නැති නැහැ, කොන්දොස්තරු නැහැ කියන ප්‍රශ්නේ ගොඩනැගිලා තිබෙන්නේ. අයිති ඒ නිසා දැන් ඒ රියදුරු හරි කොන්දොස්තර හරි එවැනි වැඩ කර වැරදි කරාම ඒගොල්ලන්ගේ වැටුපට දඩයක් ලැබීම මගින් ඒගොල්ලන්ව රස්සාවෙත් ඉන්නවා, බස් එක ඒතර කරන්න පුළුවන්. ඊට අමතරව තිබෙනවා සමහර පුද්ගලයන් එක එක ක්‍රමවලට හදන් තිබෙනවා මොනවාද ඔය රියදුරු කොන්දොස්තර විදිහට ඇවිල්ලා වෙන රැකියා කරනවා කාර්යාලවල. ඒ වෙනසත් හිඟ ඇති වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් සභාපතිතුමා ඇතුළු අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සෑහෙන මහන්සි වෙනවා. නමුත් ඒ කළමනාකරණය අන්ත දූෂිත ලෙස තමයි ගොඩනගලා තියෙන බහුතරයක්. හොඳ අය නැතුව නෙමෙයි. අපි දැනට අන්තග්‍රහණය කරගෙන යමින් වැඩසටහනක් කරනවා. ඒ වගේ කාලයක් එකට අනිවාර්යයෙන්ම යනවා. ඒ එනිසා ජනතාව පීඩා විඳිනවා අපි දන්නවා ශ්‍රී ලංකාවෙන් ලැබිය යුතු හොඳම සේවාව නොලැබීම නිසා නමුත් ඔබතුමාට පේනවා ඇති දැන් මම දුන්න උත්තරය ඇතුළේ යම් කිසි උත්සාහයක් සාධනීය පැත්තට එමින් තිබෙනවා නමුත් ඒ විනාශය අවුරුදු 30 40 30 කරපු විනාශයක් අපිට ඒක මාස 22 කින් ගොඩනගන්න බෑ නමුත් අපි ඒක ගොඩනගනවා
දෙවෙනි අටියේ ප්‍රශ්න අංක 3 ගරු රෝහණ බණ්ඩාර මහතා කර්මාන්ත සහ ව්‍යසාගත සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කථානායකතුමනි රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමතිතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 7 ගරු ජේසී අලවතුල මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
කථානායකතුමනි ජේසී අලවතුල මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස් මහතා.
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකින්ගේ බාර අරමුදල EPF ETF මෙරට දසලක්ෂ සංඛ්‍යාත වූ සේවකීන්ගේ විශ්‍රාමික ජීවිතයේ මූල්‍ය සුරක්ෂිත භාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කරන ප්‍රධාන අරමුදල් දෙකක්. මෙම අරමුදල් සේවකීන්ගේ සේවා යෝජකීන්ගේ දායකත්වෙන් ගොඩනැගී ඇති බැවින් ඒවායේ පාලන ව්‍යූහය කළමනාකරණ ක්‍රමවේදය සහ නීතිමය රාමුව වෙනස් කිරීමේදී සේවකින්ගේ අයිතිවාසිකම් දැනට පවතින ප්‍රතිලාභ අරමුදල්වල ආරක්ෂාව සහ ස්වාධීන කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව වෙන. එනිසා මේ වැදගත් කාරණාව පිළිබඳව මම ප්‍රශ්න ගණනාවක් රජයට ඉදිරිපත් කරනවා පිළිතුරු බලාපොරොත්තු වෙන. සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්තිකින්ගේ බාර අරමුදල යටතේ දැනට ලියාපදිංචි වී ඇති සහ ප්‍රතිලාභ ලබන සමස්ත සමාජිකින් සංඛ්‍යාව සහ අරමුදලේ දැනට පවතින සමස්ත වත්කම් වටිනාකම් වෙන්වෙන් වශයෙන් කුපමණද EPF සහ ETF සඳහා ලියාපදිංචි පෞද්ගලික සේවා යෝජක ආයතන හා අර්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද? එම අරමුදල් සඳහා ලියාපදිංචි විය යුතු නමුත් මේ වන විට ලියාපදිංචි වී නොමැති වාර්තාගත සේවා යෝජක ආයතන සංඛ්‍යාව කොපමණද? EPF සහ ETF අරමුදල් ඒකාබද්ධ කිරීම හෝ තනි පාලන රාමුවක් යටතට ගෙන ඒමේ ශක්්‍යතාව අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කමිටුවේ සාමාජිකයින් කවුරු? මොකද ඇත්ත වශයෙන්ම පාලන ව්‍යුහයේ වෙනසක් කිරීම සාමාන්‍ය පරිපාලන තීරණයක් හැටියට අපිට ගණන් ගන්න බෑ. දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සේවකින්ගේ ජීවිත ඉතිරි කිරීම තමයි මේකෙ තිබෙන්නේ. එනිසා සේවක නියෝජනය, වෘත්තීය සමිති නියෝජනය, ස්වාධීන විශේෂඥ නියෝජනය ප්‍රමාණවත් ලෙස ඇතුළත් කරලා තිබෙනවද කියන එක ගැන අපිට දැනගන්නට අවශ්‍යයි. එම කමිටුව පත්කිරීමට පදනම් වූ ප්‍රතිපත්තිමය සහ පරිපාලනමය හේතු කවරේද? මෙම යෝජනාව සම්බන්ධයෙන් වෘත්තීය සමිති සේවා යෝජක සංවිධාන EPF ETF සමාජිකින් ශ්‍රී ලංකා මහ බැංකුව අනිකුත් අදාළ මූල්‍ය හා නියාමන ආයතන ඇතුළු පාර්ශ්ව කරුවන්ගෙන් අදහස් විමසා තිබේද? එමකද මේ අරමුදල්වල සැබෑ හිමිකරුවන් සේවකින් වන නිසා ඒ අයගේ පූර්ණ විශ්වාසය හා කැමැත්ත නොමැතිව මේ වගේ ප්‍රතිපත්තිමය වෙනසක් ඉදිරියට ගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්මවලට පටහැනි. වෘත්තීය සමිති සේවා යෝජක සංවිධාන සමාජිකින් සමග සැබෑ අදහස් විමසීමක් සිදු කර තිබේද? නැත්නම් මේ උපදේශන ක්‍රියාවලියකින් තොරව ඉදිරියට ගෙනෙන තීරණයක් ලෙස රටට තේරුම් ගන්න සිද්ධ වෙනවා, ජනතාවට තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙවැනි සංවේදී ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් ලැබුණු සියලු යෝජනා විරෝධතා සහ නිර්දේශ මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට රජයේ කටයුතු කරනවා. විවිධ පාර්ශ්ව ලබා දෙන අදහස් සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද. EPF සහ ETF අරමුදල් ඒකාබද්ධ කිරීමේ යෝජනාව මගින් පවතින පරිපාලන ගැටලු විසඳීම අපේක්ෂා කරන්නේද. නැතහොත් ඒ අරමුදල් දෙකෙහි කළමනාකරණ කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ අරමුණින් පමණක් ඉදිරිපත් කර තිබේ. ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය තහවුරු කරන විධිමත් ආර්ථික මූල්‍ය හා පරිපාලන අධ්‍යයනයක් මේ කාරණාව පිළිබඳව රජය සතුව තිබේද. අනෙකුත් අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන් මෙන්ම වෙනත් රටවල සමාන අරමුදල් කළමනාකරණ ආකෘති සැලකිල්ලට ගෙන තිබේද මෙවන් යෝජනාවක් ඉදිරියට ගෙන යාම පිළිබඳව. එනිසා විශේෂයෙන්ම අපිට දැනගන්න කැමති පරිපාලන කාර්යක්ෂමතාවයේ වැඩි කිරීම යහපත් අරමුණක් වුවත් එහි නාමෙන් සේවක අයිතිවාසිකම් සහ අරමුදල්වල ස්වාධීනත්වයට අවධානමක් එල්ල විය හැකි බැවින් මේ කරුණු කාරණා පිළිබඳව පැහැදිලි විග්‍රහයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මෙම කමිටුවේ අවසන් වාර්තාව සහ නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත දිනය කුමක්ද? එම නිර්දේශ මත පදනම්ව EPF සහ ETF සම්බන්ධයෙන් අවසන් ප්‍රතිපත්තිමේ තීරණයක් ගැනීමට රජය අපේක්ෂා කරන කාල රාමුව කුමක්ද? EPF සහ ETF අරමුදල් ඒකාබද්ධ කළහොත් එම අරමුදල් වල වත්කම් රජයේ සාමාන්‍ය මූල්‍ය අවශ්‍යතා, රාජ්‍ය වියදම් හෝ රාජ්‍ය ණය පියවීම සඳහා ඍජුව හෝ වක්‍රව භාවිතා කිරීම වැළැක්වීම සඳහා පවතින නීතිමය ආරක්ෂණය තවදුරටත් තහවුරු කරන්නට රජය කටයුතු කරන්නේ. එසේනම් ඒ සඳහා යෝජිත නීතිමය හා ආයතනික ආරක්ෂණ වැඩපිළිවෙළ කුමක්ද? සේවා යෝජකින් විසින් EPF සහ ETF සඳහා ගෙවිය යුතු දායක මුදල් සහ අදාළ අධිභාර අයකර ගැනීමේ ප්‍රමාදයක්, හිඟ දායක මුදල් අයකර ගැනීමේ ගැටලු සහ සේවක අයිතිවාසිකම් බලාත්මක කිරීමේ පවතින දුර්වලතා සම්බන්ධයෙන් රජය විසින් විධිමත් අගයීමක් සිදු කර තිබේ. එසේනම් එම ගැටලු විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? EPF සහ ETF අරමුදල් ඒකාබද්ධ කිරීමෙන් සේවකින්ට ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන නිශ්චිත නව ප්‍රතිලාභ මොනවාද? යෝජිත ඒකාබද්ධ කිරීම හේතුවෙන් දැනට සේවකින්ට හිමි ප්‍රතිලාභ දායකත්ව මත හිමිකම්, විශ්‍රාම ප්‍රතිලාභ, නිවාස සෞඛ්‍යමය තවත් සුභසාධන ප්‍රතිලාභ සහ නීතිමය ආරක්ෂා කිසිදු ආකාරයකින් අඩු නොවන බවට රජය සහතික වන්නේද? ඒ වගේම විශේෂයෙන්ම අහන්න කැමති IMF ගිවිසුමත් සමග දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළ මේ රටේ සුපිරි පෝසතුන්ව බේරුණා, ප්‍රයිමරි බොන්ඩ් ඩීලර්ස්ලව බේරුවා, බැංකු පද්ධතිය බේරුවා. හැබැයි EPF ETF එකට ලොකු කප්පාදුවක් සිද්ධ වුණා. EPF ETF එකෙන් පිප්පොකට් ගැහුවා. මේ පහුගිය රජය එකගුණු IMF එකඟතාවය තුළ එය නිවැරදි කරන්නට මොකද වර්තමාන රජය ගන්න ක්‍රියාමාන. ස්තුතියි.
කරුණු ජමාත්තුමා. ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් 27-2 යටතේ අසුල්ල වූ ප්‍රශ්නවලට පිළිතුරු. ප්‍රශ්නක 1. සේවක අර්ථසාද කර්මුදලේ ලියාපදිංචි වී ඇති සහ ප්‍රතිලාභ ලබන සමස්ත සමාජිකයන් සංඛ්‍යාව මිලියන 22.9ක්. ඉහත සමාජිකයන් අතරින් මාසිකව සමාජික මුදල් බැරවන ගිණුම් සංඛ්‍යාව මිලියන 3.1ක්. සේවක භාරකාර අරමුදෙහි ලියාපදිංචි සමාජිකයන් සංඛ්‍යාව මිලියන 3ක්
පමණ වේ. 2025 වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන 4.9ක්, ඒ වගේම සේවක භාරකාර අරමුදලෙහි වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 637.5ක්. ප්‍රශ්න අංක 2, 2025 වසරට සක්‍රිය සේවා යෝජක සංඛ්‍යාව 1,01,000ක්, අර්ධ රාජ්‍ය අංශයේ සේවා යෝජක සංඛ්‍යාව 376ක්, ලියාපදිංචි වී නොමැති ආයතන පිළිබඳ වාර්තා වූ විට ලියාපදිංචි කිරීමට කටයුතු කරන බැවින් එවැනි ලයිස්තුවක් නොමැත. එතුමාණවා අපි ළඟ ලයිස්තුවක් තියෙනවද කියලා, එවැනි ලයිස්තුවක් නැහැ. අංක 3, කමිටුවේ සංයුතිය කම්කරු අමාත්‍යංශයේ ලේකම් මේ කමිටුවේ සභාපති, භාණ්ඩාගාරයේ ලේකම් විසින් නම් කරනු ලබන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් නම් කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, කම්කරු කොමසාරිස් ජෙනරාල් තුමිය, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් නම් කරනු ලබන එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, 6, කම්කරු අමාත්‍යංශයේ ලේකම් විසින් පත් කරනු ලබන එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියන මේ කමිටුව සැදුම්ලත් වෙනවා. සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සම්බන්ධයෙන් වගකීම් දරන ආයතන සහ ඊට අදාළ අමාත්‍යංශ නියෝජනයෙන් මෙම කමිටුව සකස් වෙලා තිබෙනවා. ප්‍රශ්න අංක 4, සේවක අර්ථසාධක අරමුදලේ පරිපාලනය සඳහා ත්‍රිපාර්ශ්වීය පාලන ව්‍යූහයක් හඳුන්වා දීම. ඔව්, ඒක අවසන් වුණාම ඔබතුමා අහන්න. ඔව්, මගේ ප්‍රශ්නවලට උත්තර දෙනකොට අවසන් ටික. ආ, සමාවෙන්න. සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් සම්බන්ධයෙන් වගකීම් දරන ආයතන සහ ඊට අදාළ අමාත්‍යංශ නියෝජනයෙන් මෙම කමිටුව සැදී ඇත. අංක 4, සේවක අර්ථසාධක අරමුදලේ පරිපාලනය සඳහා ත්‍රිපාර්ශ්වීය පාලන ව්‍යූහයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පිළිබඳව ජාතික කම්කරු උපදේශක සභාව NLSC හිදී සාකච්ඡා කළ තියෙන ගරු කතානායකතුමනි, අපි බලයට එනකොට ජාතික කම්කරු උපදේශක සභාව වසර එකහමාරක් හැඳවලා තිබුණේ නැහැ. අපි මේ වෙනකොට අවස්ථා 10ක් ජාතික කම්කරු උපදේශක සභාව කැඳවලා තිබෙනවා. එම අවස්ථා 10න් 7කදී මේ කරුණ පිළිබඳව, මේ සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව යම් ත්‍රිපාර්ශ්වීය ව්‍යුහයක් මේකට සකස් කරන්න ඕන පරිපාලන සභාව කියන එක අපි සාකච්ඡා කරලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද 2026.73 දී නැතිව ජාත්‍යන්තර ප්‍රමිතීන් 90 මෙවැනි සමාන අරමුදල් කළමනාකරණයන් පිළිබඳ අධ්‍යයනයකින් යුතුව යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා රටවල් ගණනාවක අධ්‍යක්ෂීම් සමග. ඒ වගේම ලංකා සේවා යෝජක සම්මේලනයේ විසින්ද ත්‍රිපාර්ශ්වීය පාලන ව්‍යවහාරයක් පිළිබඳව ජාත්‍යන්තර භාවිතයන් සම්බන්ධයෙන් කරන ලද විද්වත් අධ්‍යයන වාර්තාවක් NLSC එකට ඉදිරිපත් කළා තිබෙනවා. අංක 5, මෙම යෝජනාව තුළින් ඉදිරිපත් කර ඇත්තේ අරමුදල් කළමනාකරණයේ තුලට එහි සැබෑ හිමිකරුවන්ගේ හඬ ගෙන යා හැකි පාලන ව්‍යවහාරයක් හඳුන්වා දීම. මෙය ශ්‍රී ලංකාව විසින් අපරානුමතිය කරලා තිබෙන C-144 Convention 144 පඥප්තියට අනුකූලව මෙවැනි සමාජ ආරක්ෂණ අරමුදල් කළමනාකරණය සඳහා රජය සේවයා සේවක සහභාගිත්වය ලබා ගැනීමේ අත්‍යවශ්‍යතාවය තිබෙනවා. ILO සංවිධානයේ මේ Convention 144 කියන සමුතියට අනුව මෙවැනි ව්‍යුහයක් සාකස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වලා දීලා තිබෙනවා. මෙහිදී EPF සහ ETF ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව පිළිබඳව, ඒ කියන්නේ පරිපාලන කටයුතු ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව පිළිබඳව සක්්‍යතා අධ්‍යයනය කිරීම යනු එහි එක් විකල්පයක් පමණි. ඒක විකල්පයක් පමණයි. කෙසේ වුවත් ත්‍රිපාර්ශ්වීය පාලන ව්‍යුහයක් මගින් එක් ආයතනයක් ලෙස කළමනාකරණය කෙරුණත් EPF සහ, හොඳට තේරුම් ගන්න ඕන, EPF සහ ETF අරමුදල් දෙකක් වශයෙන් පවතිනවා. මෙහිදී සමාජ ආරක්ෂණ අරමුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, මාලදිවයින, ජර්මනිය, කෙන්‍යාව සහ යන ආර්ථික සංවර්ධනය හා සහයෝගිතාව පිළිබඳ සංදානනයට රටවල් OECD countries වල තිබෙන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කරලා තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණය 90 මාස 3ක් තුල කමිටු වාර්තාව ලබා දිය යුතුයි. ප්‍රශ්න අංක 7, ඔව් එතුමාලා තියෙන ප්‍රශ්නේ ඔව් මෙම ඒකාබද්ධ කිරීම මගින් පවතින නීතිමය ආරක්ෂණයේ වැඩි දියුණු කිරීම අපේක්ෂා කරනවා අමාත්‍ය මණ්ඩලය පත් කළ කමිටු වාර්තාව මගින් එම අදාළ නිර්දේශ ඉදිරිපත් කරනු ඇති මාස 3කට පසුව ගරු විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා මේ EPF ETF අරමුදලේ මූල්‍ය අවශ්‍යතාවයේ හෝ රාජ්‍ය ණය පීවීම සඳහා ඍජුව හෝ වක්‍රව භාවිතා කිරීම වැළැක්වීම සඳහා පවතින නීතිමය ආරක්ෂණයන් පිළිබඳව කතා කළත් එවැනි ආරක්ෂණයන් තිබුණා නම් ২০১৫ වසරේ සිදුවෙච්ච එතුමත් ප්‍රබල වගකීමක් දරපු ආණ්ඩුවක 2015 වසරේ සිදු වූ බැඳුම් කර වංචාවෙන් මෙම අරමුදල් වලට සුවිශල් පාඩුවක් සිදු වුණේ කොහොමද කියලා ප්‍රශ්නේ මතුවෙනවා. ඒ විතරක් නෙමෙයි සේවක අර්ථසාධක අරමුදල වලට 2002 ඉඳලා 2015 දක්වා 2015 වසරේ පෙබරවාරි 28 දක්වා බැඳුම් කර වලින් සිදුවෙච්ච පාඩුව අලාභය රුපියල් බිලියන 9.8ක්. ඒ වගේම ඒ සම්බන්ධයෙන් කරන ලද ඕහාරික විගණනය ෆොරෙන්සික් ඔඩිට් වාර්තා මගින් පෙන්වලා දීලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කොටස් වෙළඳපොළ ආයෝජනයේ මගින් පම්පින් ඇන් ඩම්පින් නැත්නම් වෙළඳපොළ මිල අධිකව ඉහළ ගොස් ඇති වේලාවක මිලදී අරගෙන 1998 ඉඳලා 2017 දක්වා EPF අරමුදලට සිදු කරන ලද පාඩුව රුපියල් බිලියන 9.4ක්. ඒ විතරක් නෙමෙයි ලයිසුගත නොවන සමාගම් වල ආයෝජනය කිරීම තුලින් රුපියල් බිලියන 12.4ක් හඳුනා නොගත් ආවස්තික පිරිවැයක් opportunity cost දැරීමට සිදු වූ බව Verity Research ආයතනය මගින් ඇස්තමේන්තු කරලා තිබෙනවා. ඒ වගේම මේ ඒ නිසා අප විසින් ඇති කරනු ලබන මේ කුමන හෝ යාන්ත්‍රණයක් EPF ETF සඳහා එක් ආයතනයක් හෝ වෙනම ආයතන උවත් මා කලින් දැක්වූ ඒ වංචා දූෂණ හොරකම් පිළිබඳව විනිවිදභාවය සිදු නොවන ලෙස විනිවිදභාවය තහවුරු කරමින් නියාමන ආයතනවල නිසි අධීක්ෂණයට ලක් වන පරිදි නිශ්චිත ආයතනික රාමුවක් සැලසුම් කරනවා. අප මේ කුමන දේ කළත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, සේවා ආයෝජක සංගම් ආදී හැම කොට්ටාසයක් සමගම අදාස් යෝජනා සැලකිල්ලට ගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න අංක 8 EPF ETF අරමුදල් පිහිටුවීමෙන් පසු කිසිදු රජයක් විසින් මේ දක්වා එවැනි විධිමත් අධ්‍යයනයක් සිදු කරලා නැහැ. EPF අරමුදල 1958 පිහිටුවේ පනතකින් ETF අරමුදල පිහිටුවේ 1980 මේ දක්වා එවැනි කිසිදු අධ්‍යයනයක් මේ ගෙවුණු කාල සීමාවට කරලා නැහැ ගරු කතානායකතුමනි. කෙසේ වුවත් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පහත පරිදි ක්‍රියා කරනු ඇත. ගෙවීම් පැහැර හරින අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලින් හිග අය කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරලා තිබෙනවා. උදාහරණයක් විදිහට අර්ධ රාජ්‍ය අංශයේ හිග සේවක අර්ථ සාධක අරමුදල් සඳහා 2026 මගින් රුපියල් බිලියන 3.4ක් වෙන් කළා දීලා තිබෙනවා. නිසා ඒ විතරක් නෙමෙයි මේ වන විට විවෘත වරෙන්තුවා අක්‍රීය වී ඇති නඩු සක්‍රිය කිරීම සඳහා කඩිනම් පියවර ආරම්භ කරලා තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත පද්ධතිය ඒකාබද්ධ කර නව දත්ත පද්ධතියක් යටතේ කටයුතු කිරීමට ලේබර් කමියුනිටි ප්ලැට්ෆෝම් නමින් නව මුදුකාංගයක් සොෆ්ට්වෙයාර් එකක් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් සේවය සහ සේවක ලියාපදිංචි මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ඩිජිටල් EPF පහසුකම් මේ වෙනකොටත් අපි සපයලා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසේ අපි ඒ ලොන්ච් කරා ගරු කතානායකතුමනි. ප්‍රශ්න අංක 9 තනි සේවා කවුලුවක් මගින් EPF හා ETF අරමුදල් වලට අදාළ සියලුම සේවාවන් ලබාගත හැකිවීම 2 තනි ආයතනයක් මගින් කළමනාකරණය කිරීම තුලින් පිරිවැය පළදායිත්වයේ ඉහළ නංවා ගැනීමට හැකිවීම ඊළඟ එක ත්‍රිපාර්ශ්වීය සහභාගීත්ව කළමනාකරණයක් තුලින් සමාජිකයන්ගේ අවශ්‍යතාවයන්ට වඩා සංවේදීව කටයුතු කළ හැකිවීම ඒ වගේම සමාජිකයන්ට වැඩි ප්‍රතිලාභ ලබා දී හැකිවීම උදාහරණ විදිහට ගත්තොත් සාහන පොලියටේ නිවාස ණය වෛද්‍ය ආධාරවණි සාහන ලබා දීම ඒ වගේම ජාත්‍යන්තර සමාජ ආරක්ෂණ සංගමයේ සහ ආර්ථික සංවර්ධන යහා සහයෝගිතාව පිළිබඳ සන්ධානයේ මගින් තොරතුරු හෙළිදරව් කිරීමේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් විනිවිදවය හා වගවීම වැඩි දියුණු කිරීම බොහොම සුපි.
Honorable Opposition Leader points out clarification.
මම හිතන්නේ සාමාන්‍යයෙන් මහින්ද ජයසිංහ අමාත්‍යතුමාත් මාත් බොහෝ දුරට මේ සභාවේ බොහොම වේගවත්ව අදහස් හුමාරු කරගත්ත අවස්ථාවක් රැසක් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අහපු ප්‍රශ්නයට විධිමත් පිළිතුරක් ලබා දීම ගැන. හැබැයි මේ විධිමත් පිළිතුර තුළ ඔබතුමා පැහැදිලි කරා මේ ඒකාබද්ධ වීම තුළ අරමුදල් එකතු වීමක් වෙන්නේ නැහැ. නමුත් මෙය පරිපාලනමය වශයෙන් වඩාත් කාර්යක්ෂම කරන්නට වැඩපිළිවෙලක් යොදනවා කියලා මම ඔබතුමාට යෝජනාවක් කරනවා. මේ යෝජිත වෙනස් කිරීම පිළිබඳව අපිට ලබා දෙන්න ඔබතුමාත් ඔබතුමාගේ නිලධාරීනුත් සමග මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන අවස්ථාවක්. මොකද මේ වැඩ කරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිත කිරීම අපි හැමෝගෙම බලාපොරොත්තුවයි. ඒ නිසා අපෙත් යෝජනා රැසක් තිබෙනවා. ඒ යෝජනා ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙන්න ඔබතුමාගේ පිළිතුරෙන් මතුණු කරුණු කීපයක් ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි. ඔබතුමා කිව්වා ඇත්ත වශයෙන්ම අර බැඳුම්කර ක්ෂේත්‍රයේ සිදු වුණු ගනුදෙනු තුළ ලොකු පාඩුවක් සිදු වුණායි කියලා ඒ ගානත් ඔබතුමා කිව්වා. ඒ වගේම පම්පින් ඇන්ඩ් ඩම්පින් තුළ ඒ සිදු වුණු පාඩුව ඔබතුමා ඉදිරිපත් කරා. ඉතින් මම ඔබතුමාට යෝජනා කරනවා ඒ සිදු වුණු පාඩුව ආපහු රජයට ලබා ගැනීමේ නෛතික ක්‍රමවේදයක්. ඒ වගේම ඒ වැරදි කරපු අයට නිසි ක්‍රියාමාර්ග අරගෙන මේවා මොකද රටේ ජනතාවගේ සල්ලි, වැඩ කරන ජනතාවගේ සල්ලි, ඒවා ලබා ගන්න වැඩපිළිවෙලක් යොදවන්න. ඒ තුලම මම ඔබතුමාට කියන්න කැමතියි අර මම ඇහුව ප්‍රශ්නයක් අර EPF ETF එකට පික් පොකට් ගහපු එක IMF ගිවිසුම හරහා. මොකද වැඩ කරන ජනතාවගෙන් තමයි ඕක කපා ගත්තේ. උග්‍ර පෝසතුන් ට්‍රිලියනපතියන් බිලියනපතියන්ට අත තිබෙන බැංකු ශේෂ්ත්‍රයට අත තිබෙන, ඒ වගේම ප්‍රයිමරි බොන්ඩ් ඩීලර්ස්ට අත තිබෙන ලෝකල් ඩෙට් රිස්ට්‍රක්චරින් එකේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන වැඩපිළිවෙල තුළ ඇත්ත වශයෙන්ම වැඩ කරන ජනතාවගේ අරමුදල් වලින් තමයි ඒ කප්පාදුව සිදු වුණේ. මං ඔබතුමාගේ රජෙත් අවධානය යොමු කරනවා අන්න ඒ අඩුපාඩුව, ඒ වරද නිවැරදි කරන්නට කරුණා කරලා ඉක්මනින්ම පියවර ගන්නයි කියන කාරණා.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
සුතේ ගරු කතානායකතුමනි, එකක් තමයි ඔබතුමත් දන්නවා මේ වෙනකොට මේ රටේ සිදුවෙච්ච සියලු වංචාවන් දූෂණයන් හෙළිදරව් කරමින් වංචනිකයන් දූෂිතයන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. නිසා බැඳුම් කර වංචා වෙන්න පුළුවන්, ඒ වගේම මේ අනිකුත් සඳහන් කරපු වංචා වෙන්න පුළුවන්, ඊට අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, ඒ අර 2023 ණය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මේ සේවක අර්ථසාධක අරමුදලට සිදු ණය කියන පාඩුව මෙවැනි දේවල් සිදු වුණේ මෙන්න මේ අපි යෝජනා කරන මේ ත්‍රිපාශවී, ඒ කියන්නේ මේ අරමුදල් වල බාරකරුවන් මේ පාලනයෙන් ඉවත් කරලා තිබීම නිසා. ඔවුන් බාරකරුවන් වුණා නම් මේ පාලනයට සම්බන්ධ වෙලා හිටියා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. දැනට ගත්තොත් මේ අරමුදල් දෙක අංශ තුනකින් පාලනය වෙනවා. එකක් තමයි මේකේ පරිපාලන කටයුතු සිදු කරනවා, මේ හිග ඒවා අය කර ගැනීම, මේවට බඳවා ගැනීම ආදී කටයුතු කම්කරු දෙපාර්තමේන්තුවෙන් අපේ අමාත්‍යංශයෙන්. ඊළඟට සේවක අර්ථසාධක අරමුදල, ඒ අරමුදල තිබෙන්නේ මහා භාණ්ඩාගාරයේ සතුව. ඊට පස්සේ ETF එක, සේවක ETF එක තියෙන්නේ මුදල් අමාත්‍යංශයේ සතුව. ඒ නිසා තමයි මේ ඒකාබද්ධ පාලන ව්‍යූහය ජාත්‍යන්තර අධ්‍යක්ෂකමුත් එක්ක පාලන ව්‍යුහයක් යෝජනා කරලා තිබෙන්නේ. ගරු කතානායකතුමනි, මට තව එක විනාඩියක් දෙන්න. විශේෂයෙන්ම මේ විපක්ෂයේ සමහර, හැමෝම නෙවෙයි සමහරු, අර අපි කියනා වගේ හොරහේ කිඹුල්ලු දකිනවා. එහෙම නැත්නම් පොතට කලින් හැමදාම පිටකවරේ තමයි බලන්නේ. ඒ වගේම එළියෙත් සමහර වෘත්ති සමිතී ඉන්නවා. මේක මේ විදිහටම හොරහේ කිඹුල්ලු දකින, පොතට කලින් පිටකවරේ පමණක් කියවන. දැන් මේ තියෙන පිටකවරේ කියවලා අපි මාස 3ක් ඇතුළත වාර්තාවක් ගන්න කමිටුව පත්තලා තිබෙනවා. දැන් මේකේ කමිටුවේ තියෙන මොනවද, මේකට වෙන්න යන්නේ මොනවද ඔක්කොම අහනවා. කමිටුවේ නිර්දේශාවට පස්සේ ගරු විපක්ෂ නායකතුමත් යෝජනා කළ පරිදි ඒ ආවට පස්සේ එකක් අපි ත්‍රිපාර්ශවී අපේ ආයතනයේ තියෙන NLAC එක, වෘත්ති සමිතී, සේවා යෝජකයින්, ඒ වගේම අපේ රජය නියෝජනය වෙන ඒකට මේක යොමු කරනවා. ඒ වගේම අනිකුත් සංවිධාන සමගත් ඔබතුමා යෝජනා කළ පරිදි එම වාර්තාව මත පදනම් ඉල අපිට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නට පුළුවන් කරලා අපි වඩාත් හොඳ අදහස් යෝජනා අරගෙන වඩාත් හොඳම තැනකට මේක කටයුතු කරමු. මේක කිසිසේත්ම මේ අරමුදල් ඉතිහාසයේ සිද්ධ වෙච්ච විනාශය වෙන්න, මේව මංකොල්ල කන්න, මේ අරමුදල් වලට අත තියෙන එක ව්‍යුහයක් නෙවෙයි, ඒව ආරක්ෂා කරන ව්‍යුහයක් තමයි අපි මේ ඒකට අදාළ යෝජනා දෙන්න කියලා තමයි මේ මෙවැනි කමිටුවක් පත් කරලා තින්නේ. බොහොම ස්තුතියි.
ගරු රවි කරුණානායක මහතා.
උති කතානායකතුමනි, සමාගම් පන්ති අංක 7 දරන 2007 යටතේ සමාගම් ලියාපදිංචි කිරීම සහ සමාගම් නියාමනය සඳහා ප්‍රධාන ව්‍යවස්ථාපිත ආයතන වන සමාගම් රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම, සුරක්ෂිත හා විනිවිද පෙනෙන ඩිජිටල් ලියාපදිංචි පද්ධතියක් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ ආයෝජනීය පරිසරය, ව්‍යාපාර කිරීම පහසුව, ආයතනික පාලනය, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍ය සැපයීම වැළැක්වීමට ඇන්ටි මනි ලොන්ඩරින් ඇක්ට් සහ ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන අතර ප්‍රමාදයන් පද්ධති අක්‍රිය වීම සහ දුර්වල සේවා සැපයීම පිළිබඳ පැමිණීම රැසක් තවදුරටත් පවතින බැවින් ගරු ඇමතිතුමාගේ මෙම සභාවට දන්වන්නේද? එක, අද දිනට ලියාපදිංචි කර ඇති සමස්ත සමාගම් සංඛ්‍යාව ඒවායේ වර්ග 90 සක්‍රිය අක්‍රිය සමාගම් ලෙසත් වෙන වෙනම කොපමණද? දෙක, දැනට විභාග වෙමින් පවතින සමාගම් සංස්ථාපනය අයදුම්පත් සමාගම් නාම වෙන් කිරීම අයදුම් සහ නීතිමය ගොනු කිරීම ස්ටැටියුටරි ෆයිලින්ග්ස් සංඛ්‍යාව පැරණිම අයදුම්පත් කුමක්ද සහ එක් එක් සේවාට සඳහා සාමාන්‍ය සැකසුම් කාලය කුපමණද? කතානායකතුමනි, මේක ආසිගුඩාවල එළියට ගිහිලා තියෙන්නේ. එදා පොලිසිය ආවම කමිටිය පබ්ලික් ෆයිනන්ස් එකේ ප්‍රශ්න යන්න කියලා තියෙන ලියාපදිංචි කරන්න මේක චෙක් කරන්න බෑ කියලා. ඒ අගමැතිනිය මෙතන සිටින නිසා කාරුණිකව ඒ කැබිනට් එකේ හොයලා බලන්න. මොකද මේක අත්‍යවශ්‍ය කරුණක්. ඒ ආසිගුඩා ලින්කේජ් එකේ තියෙන එක. ඒ මේක දැන් මාස 3කට වැඩ කරන්නේ නැහැ. කොම්පනි 3300ක් මේක ඉර වෙලා තියෙනවා කියලා දැනුවත් වෙලා තියෙනවා. 3, වර්තමානයේ නව සමාගම් සංස්ථාපනය කිරීම සඳහා සාමාන්‍යයෙන් ගත වෙන කාලය කොපමණද? 4, පසුගිය මාස 2 තුල සමාගම් සංස්ථාපනය අයදුම් 3500ක් පමණ ප්‍රමාද වී ඇති බවද සත්‍යද? එසේ නොවේ නම් දැනට ප්‍රමාද වී ඇති සත්‍ය සංඛ්‍යාව කොපමණද? ඒ ප්‍රමාදයන්ට හේතු කවරේද? 5, ඉලෙක්ට්‍රොනික සමාගම් ලියාපදිංචි කිරීමේ ඉලෙක්ට්‍රොනික රෙජිස්ටර් ඔෆ් කම්පනි පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේද? එසේ නොවේ නම් පසුගිය වසර තුල 3 සිදුවී පද්ධතිය බිඳවැටීම, සේවා බාධා කිරීම සහ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රතිශතය සිස්ටම් අප් ටයිම් කොපමණද? 6, KPMG ෆයිනන්ෂල් ඔඩිට් ෆර්ම් ආයතනයේ ඇතුළු බාහිර උපදේශකයන්ගේ සහය ඇතිව සංවර්ධනය කරන ලද පෙර ඉලෙක්ට්‍රොනික ලියාපදිංචි පද්ධතිය අත්විටුව ඇත්ද? එසේ නම් ඊට හේතුව ඒ සඳහා වැය වූ මුළු වියදම වර්තමානයේ එම පද්ධතිය ක්‍රියාත්මක හා නඩත්තු කරන්න ලබන ආයතනයේ කුමක්ද සහ එය ජාත්‍යන්තර ඩිජිටල් පාලනය හා සයිබර් ආරක්ෂා ප්‍රමිතීන්ට අනුකූලද? Honorable Speaker, at a time when there is cyber crimes taking place, this is essential to check the on-the-spot situation of a company, whether the police or whether the register companies or customs. So I beg of you to please ensure that they are looked into and action with immediate effect. Hatha, Samagam Register General Department to Asikuda World, Paddhatiya Samaga Electronic Ekabadda Karati Beda. එසේ නම් කුමන දිනේදී සිටද? එසේ නොවේ නම් එය ක්‍රියාත්මක නොවීමට හේතු මොනවද සහ ඒ තත්ත්වය කොපමණ කාලයක් පවතින්නේද? 8, සියලුම සමාගම් නීතියේ නියමිත සැබෑ හිමිකරුවන් beneficial ownership තොරතුරු ඉදිරිපත් කිරීම අවශ්‍යතාව සපුරා තිබේද? එසේ නොමැති නම් පැහැර හැර ඇති සමාගම් සංඛ්‍යාව ඒවට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග මොනවද? එම තොරු සත්‍ය පානය කර මූල්‍ය බුද්ධි ඒකක FIU සහ අදාළ AML-CFT බලධාරීන් සමග හුවමාරු කරන්නේද? මං ඉතාමත් ඕනකමින් අද ව්‍යාපාරික ලෝකේ ඉතාමත් බයෙන් ගමන් කරන්නේ. මේක ව්‍යාපාර කරන්න හැකියාවේ තියෙන ඒ ඇට්මොස්ෆියර් එක නැති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ කරොත් කොම්පනි තියේවි, බිස්නස් නැති වේවි, ආදායම් උපයන්න මාර්ග නැති වේවි. ඉතින් කාර්නික මේ සම්බන්ධයෙන් 98%ක් බොහොම හරියට කරන දේවල්. ඉතින් මේ පෞකාර දෙසට 1%ක් 2%ක් කරන්න ගියලා සමස්ත පද්ධතිය නැති කරන්න එපයි කියන එක මම කතානායකතුමා තුලින් මේ ඇමතුමගෙන් ඉල්ලනවා. අට සියලුම සමාගම් නීතියේ කනගාටු 9 සමාගම් රෙජිස්ටර් ජෙනරල් තනතුර ස්ථීර පදනමක් මත දැනට පුරවා තිබේද? එසේ නොවේ නම් ඊට හේතුව සහ ස්ථීර පත්වීම සිදු කරන දිනය කවදාද? 10 සමාගම් සංස්ථාපනය ලියාපදිංචි කිරීම සහ අනුමත කිරීම සඳහා නියමිත සේවා ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කිරීම, ඩිජිටල් ලියාපදිංචි පද්ධතිය නවීකරණය කිරීම සහ ඩිජිටල් පරිවර්තනය සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය කටයුතු කරන්නේද? එසේ නම් එය ක්‍රියාත්මක කිරීමේ කාලසටහන කුමක්ද කතානායකතුමනි?
ගරු අමාත්‍යතුමා, වෙළඳහා වාණිජ කටයුතු, ගරු
කතානායකතුමනි, මේ ප්‍රචුර කල්ලිලා සිටින
ප්‍රධාන වැඩකටයුතු ආරම්භදී යෝජනා ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 විධිධානවල නිදාසිය යුතුය.
සභාව එකඟද?
අයයි.
ගරු පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. අපර භාග 5:30 කතානායකවරයා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
සභාව එකඟද?
අයයි.
ගරු ඩී.වී. චානක මහතා,
ගරු කතානායකතුමනි, ආර්ථික සහ ග්‍රාමීය සම්පත් සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තීර්ණ කිරීමට
ස්ථීර කරන ගරු කතානායකතුමනි.